ඔව භාවනාවක් කරනකොට ඇහෙන්න කියන්නම අවශ්‍ය නැහැ. තමන්ට හිතෙන් මෙනෙහි කරන්න පුළුවන් නම් හිතෙන් මෙනෙහි කරන එක හොඳයි. ඔව් වචන වලින් කියන්න නැතුව හිතෙන් කරන එක තමයි වැඩිය හොඳ. එතකොට ඒ හිතනකොට හිත දුවනවා නම් තමන්ට විතරක් ඇහෙන්න ඒක හිමීට කිව්වට ප්‍රශ්නයක් නැහැ. පාඩම් කරන්න කියලා ලොකු දෙයක් නැහැ. ඉතින් තමන්ට පේන ටික ගත්තාම හරි. ඔය ඔක්කොම නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. ශරීරය පිටින්දා ඇතුළට බලාගෙන යන. ඊළඟට අවයව ටික බලන. ඔව් ඒක මෙහෙමයි. ඉතින් තමන්ට ගැළපෙන විදිහ හොයාගන්න ඕනේ. දැන් අපි මෛත්‍රිය වුණත් එහෙමයි. මෛත්‍රිය හිතෙන් කරන්නත් පුළුවන්, නැත්නම් පොඩ්ඩක් තමන්ට ඇහෙන ගානට කියන්න පුළුවන්. ඒ දෙකෙන් තමන්ගේ හිත වැඩිපුර යොමු වෙන්නේ කොයි විදිහටද කියලා ටිකක් කරනකොට අහුවෙනවා. දැන් ටික කාලයක් හිමීට ඇහෙන්න කියලා හිත වැඩෙනකොට ඊට පස්සේ හිතුවත් ඇති. එතකොට අර කියන්න අවශ්‍ය වෙන්නේ. ඔව්. ඔව්. හිත ඔව් හිතෙන් කියවුවාම ඒවට අවධානයේ තියෙන එකයි වැදගත්. ඇයි වෙනස් කරන්නේ? දිශා වෙනස් කරන්න වෙනස් වෙනවා. ඒ කියන්නේ අමතක වෙනවා. මෛත්‍රියේදී අපි තමන්ගෙන් පටන් ගන්නවා. හරිද? ඊට පස්සේ තමන්ගේ ඉස්සරහා. ඉතින් රවුමට යන්නයි තියෙන්නේ. ඒ දිශාට. ඊට පස්සේ උඩයි යටයි. ඔය ටික මතක තියාගන්න. දකුණු පැත්තෙන් යනවා. දක්ෂිණාවට. ඉතින් තමන්ගේ ඉස්සරහා උතුර කියලා හිතුවාම ඊළඟට උතුර ළඟට උතුර අනු දිශා. නැගෙනහිර නැගෙනහිර අනු දිශා. ඒ දිශා මතක නැත්නම් මේ පැත්ත කියලා හිතන්න. ඒත් ඇති. ඊළඟට මේ පැත්ත. ඊළඟට මේ පැත්ත. ඒ හිතෙන් අවධානය යොමු කරනවා. තමන් වටේ එහෙම යන. හරි. ඒ වචන නැති වුණාට කමක් නැහැ. ඕ ඒ වචන කමතක නම් වචන කියන්න එපා. මේ පැත්තේ ඉන්න සීරම. ඊළඟට මේ පැත්තේ ඉන්න සීරම. මේ පැත්තේ මේ පැත්තේ හොමම රවුමක් යන්න පුළුවන්. ඊළඟට උඩ යට. ඊට පස්සේ ඔක්කොම හැම පැත්තම සියලු දිශාවල සියලු සත්ත්ව. ඊළාට තමන් කැමති කියන්නේ තමන්ට කිට්ටු අය මැදහත් අය ඈතටම දාන්නේ අපි තරහ අහිතවත් අය ඒ විදිහට ඈතට ඈතට එහෙම පුළුවන් ඉතින් මතක තියාගන්න නේද? ඔව් කටපාඩම් කරගන්නම එහෙම අවශ්‍ය නැහැ. තමන්ට පුළුවන් විදිහට කරන්න. ඉතින් දෙකක් තුනක් මේ මතක තියාගන්න එකත් හොඳයි. ඉතින් ඕක මේ මහා දෙයක් පාඩම් කරන්න කියලා නෑ. ඔය දැන් අපි පිළිකුලේදී මේ වෙලාවට පාඩම් කරනවට වඩා පිළිවෙල මෛත්‍රියේදී කියන වචන ටික ඉතින් මේ පිළිවෙලට මතක තියාගන්න. නිදුක් වෙන්න, නිරෝගී වෙන්න, සුවපත් වෙන්න. ওই තුන මතකනේ. ඊට පස්සේ බය නැති වෙන්න, තරහ නැති වෙන්න, වෛර නැති වෙන්න. අර තරහයි වෛරයි එකට යනවනේ. නේද? බයයි තරහයි වෛරයි. ඊළඟට ශෝක නැති වෙන්න. අන්තිමට ඔය ඔක්කොම එකතු කරලා ශාන්ත සුවයටපත් වෙන්න. ඒ ටිකයි තියෙන එක සැරයක් පාඩම් කරගන්න. ඈ ඒකමනේ ආයෙ ආයෙ කියන්න තියෙන්නේ. එතකොට ඒවයි තේරුම හිතන්නයි ඕන. පාඩම් හිටින් නැත්නම් ඕකේ ඔක්කොම කිව්වේ නැතුවට කමන්නේ. වචන දෙක තුනක් කිව්වත් ඇති. පිළිකුලේදී කියන වචනත් අපි පිළිකුලයි, දුගඳයි, අසුබයි, අසාරයි. ඒ හතරයි ළඟට ලක්ෂණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. කොටසටම හිතා. කොටස් ටික පිටින්දන් ඇතුළට බලාගෙන යනකොට ඔක මතක හිටි. මොකුත් කටපාඩම් කරන්න නැහැ. Tamanට පේන දේ ඒ ගන්න පිළිවෙල මතක තියාගන්න ඕනේ. එළියෙන් තියෙන පිළිවෙල මතක තියාගන්න. ඒකට ඒ පිළිවෙලටම එක එක ගන්න. පිළිවෙල පොඩ්ඩක් මාරු වුණාට කමක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් පොත දෙකක් අමතක වුණාට ප්‍රශ්නයක් නැහැ. මතක ටිකට කරන්න. සමහර විට ඔය කිව්වට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඒකෙත් ගැටලුවක්. Tamanට මොනවා හරි ප්‍රකට වෙනවා නම් ඒ දේ බලන්න. පැහැදිලිද? ඒ භාවනා ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඈ? ඒ Tamanට කරද්දි එක එක ගැටලු එනවා නම් නැත්තම් පැහැදිලි නැත්තම්. පස්සෝ ඒකෝ අන්තෝ මොකක්ද අහන්න ගියේ?
ඒකේ මම කිව්වේ
අදැන් ඔය මජ්ජේ සූත්‍රයේ අපි සාකච්ඡා කළ පොත්වලත් තියෙනවා ඒවා. අන්ත දෙකක් ගැන කියනවා නේද? අන්ත දෙකක් තියෙනවා දකින්න. අන්ත දෙකක් අඳුර ගන්න. අන්ත දෙකට වැටෙන නඳුන් පිළිවෙත නෙවෙයි. අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ නම් අර කාමසුකල්ලි කාණු යෝගේ යත්ත කිලමතාණු යෝගේ ඊට වඩා ගැඹුරක් මෙතන පෙන්න. මජ්ජේ සූත්‍රය. අන්ත දෙකක් දකින්න ඕන. සෝ බන්තේ විදිත්වාන. උබේ අන්තය දකින්න ඕන. අන්ත දෙකක්. ඒකට ඒක එක එක විදිහට පැහැදිලි කරනවා. දැන් අතීතේ කාන්තයක්, අනාගතේ තවාන්තයක්, වර්තමානයේ මෙතන. එහෙම නැත්නම් ආමේ කාන්තයක්, රූපය තවාන්තයක්. මොකද්ද මේද? මෙද තියෙන්නේ මොකද්ද? මතක නැහැ. නාමේ ඒකාන්තයක්, රූපේ අනිත්‍යන්තේ. මොනවටද ওই නාම රූප අහුවෙන්නේ? විඥාන. විඥානයේ මෙද. එතකොට අන්ත දෙකට වැටෙන්නත් බෑ, මෙද තැවරෙන්නත් බෑ. මජ්ජේ මන්තා නලිප්පති. මැදුම් පිළිවෙත කියනකොට අන්තක හිටියොත් මැදුම් පිළිවෙත වෙන්නෙත් නෑ, මැද අල්ල ගන්නත් එපා කියනවා. එහෙම කෙනා තමයි තණ්හාව ක්ෂය කරන මහා පුරුෂයා වෙන්නේ. රහතන් වහන්සේ. ඈ? ඒ කියන්නේ ආර්ය මාර්ගයේ අන්ත දෙකට නොඇටි මැදත් අපි අල්ල ගන්න නැතුව තණ්හාව ටිකෙන් ටික අඩු කරන්න තියෙන මාර්ගය. මධ්‍යම ප්‍රතිපදාව. එතකොට ඇහුවේ මේ රූපය ඒකාන්තයක්, නාමය තවාන්තයක් නේද? ඥානේ මෙද. දැන් ඉස්සෙල්ලා ඔය වචන ටික තෝරගන්න ඕන. රූප කියන්නේ මොනවටද? ඇහැට පේන සේරම රූප නේද? බාහිරේ තියනවා කියලා හිතෙන සේරම රූප. එතකොට බාහිරේ තියෙන ඒවා අපි ඇහැ නිසා දැනගන්නවා, ඇහැට පෙනිලා. කන නිසා දැනගන්නවා ශබ්ද වලින්. නේද? එළියේ බාහිරේ ගැන දැනගන්නවනේ. එතකොට බාහිරේ තියෙනවා කියලා හිතන්නේ රූප. එළියේ තියෙන. ඈ? ඒවා මොන වයින් හරි හැදිලා තියෙනවා කියලා තමයි අපිට හිතෙන්නේ. ලෝකේ තියෙන දේවල් නේද? මොන වයින් හරි හැදිලා තියෙනවා. ඒ මොනවයින් හරි කියන එක තව ටිකක් ගැඹුරෙන් කියනවා. මේ සතර මහා ධාතුව. අනා සතර මහා ධාතු කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායු. පඨවි කියන්නේ මොකද්ද? තද ස්වභාවයට කියනවා පඨවි. තද ගතිය. ආපෝ කියන්නේ ඔව් වැగిරෙන ගතිය හරි එකට බැඳලා තියෙන ස්වභාවය. ඒවා නිකන් එකට ඇලිලා බැඳිලා තියෙන ස්වභාවයට කියනවා ආපෝ ගතිය කියලා. දැන් වතුර ගත්තොත් ඒ වතුර ටික ඒ ඒවා ඇලිලා තියෙන්නේ නේද? එහෙම එහෙ විසිරිලා යන්නේ නැහනේ උලඟට. වතුර ඒ ටික එකට බැඳිලා තියෙන ඇලිලා තියෙන ගතියක් තියෙනවා. ඒ ආපෝ ගතිය. ඊළඟට තේජෝ කියන්නේ රස්න ගතිය. ඔව් රස්නේ කියවුවාම රස්නේ වැඩි නම් අඩු නම් සීතලයි. වැඩි නම් අපි රස්නේ කියනවා. තේජෝ ගතිය අඩු නම් හීතලයි, තේජෝ ගතිය වැඩි නම් රස්නේ යුනසුම්. ඒ ගතිය දෙන්නේ තේජෝ. තේජෝ ස්වභාවය. ඊළඟට වායෝ ස්වභාවය. වායෝ ගතිය. ඔව් දැන් මේ හුළඟ එහෙම විසිරිලා යන ස්වභාවය නැත්තම් පුම්බන ස්වභාවය. ශරීරය එහෙම පුම්බලා තියෙන්නේ. අය අර ආශාස්තු. ඔව් දැන් පිටිගුලියක් කනනවා නේද එක එක කෑම හදන. ඊට පස්සේ මොකද කරන්නේ? ඔව් පිපෙනවා. ඒවා කෑම හදනකොට අර ගුලිය වගේ නෙමෙයිනේ ඊට පස්සේ. ඒ පිපෙන්නේ හැඩයක් දෙන්නේ වායෝවලින්. වායෝ ධාතු. ඒ පුම්බන ගතිය. ශරීරයටත් හැඩයක් දීලා තියෙනවා. නැත්තම් අර පිටිගුලිය වගේ ගුලියක් දී වායෝ ස්වභාවය තිබුණ නැත්තම්. නේද? එතකොට ඒ වායෝ ස්වභාවය තියෙනවා. විසිරෙන ස්වභාවය. විසිරිලා යන ස්වභාවය. ආපෝ එකෙන් බැඳලා තියෙනවා, වායෝ එකෙන් විසිරෙනවා. එහෙට මෙහෙට යවන. එතකොට පඨවි ආපෝ තේජෝ වායු. ඔය ස්වභාවයන් තියෙනවා රූප. ඔව්. ඒ ටික දුක්ඛ සත්‍ය. ඔව්. දැන් රූපය කිව්වහම රූපයත් ඔව්. දුකට අයිති වෙනවා. ඇයි රූපය දුකයි කියන්නේ?
වෙනස් වෙනවා. වෙනස් වෙනවා.
දෙයක් දැක්කම. කැමති නැති දෙයක් දැක්කම දුකයි නේද?
අකමැති දේ දැක්කම.
අකමැති රූප දුකයි. කැමති රූප? දරුවෙක් එහෙම දැක්කම දුකයිද? ඈ? සතුටයි. සමහර රූප දුකයි සමහර රූප. දැන් තේ එක එහෙම දැක්කම දුකක්ද හිතුනේ? ඒකත් රූපයක් නේද? ආ ඒ රූප දුකයි. හා තරහකාරයෙක් එහෙම දකිනකොට නම් ඔන්න ටිකක් එහෙනම් ඇයි මේ රූප දුකයි කියන්නේ? වෙනස් වෙන නිසා. දැන් ඔය එළියේ තියෙන ගස් එහෙම වෙනස් වෙනව නේද? ඈ වෙනස් වෙනවා. දුකයිද එතකොට? දැන් මේ පන්සලේ තියෙන ගස් එහෙම වෙනස් වෙනව නේද? අලුතෙන් කොළයි. බෝගහ කියන්නේ රූපයක් නේ නේද? රූපයක්ද නැද්ද බෝධීන් වහන්සේ? රූපයක්. එතන දුකක් තියනවද? හරි ප්‍රශ්නේ නේද? හරි අපි දැන් මේ ඒ දුක කියන කතාවට පස්සේ මොකද ඉස්සෙල්ලා රූප ටික අඳුරගමුකෝ. රූප කියන්නේ මොනවද?
බාහිරේ තියෙන හැම දෙයක්ම රූප. බාහිරේ තියෙනවා කියලා හිතෙන හැම දෙයක්ම රූප. බාහිරේ තියෙනවා කියලා දැනගන්නේ කොහමද? ඇහෙන් දැකලා, කනෙන් අහලා නේද? නාසයෙන් ගඳ සුවඳ වලින්, දිවට දැනෙන රස වලින්, කයට දැනෙන ස්පර්ශ වලින්. එතකොට මේ ආයතන පහට, ඇහ කන නාසය දිව ශරීරය කියන පහට අරමුණු වෙන යම් දෙයක් තියනවාද? ඒවා රූප. ඊළඟට මේ ආයතන පහත් ඇහ කන නාසය දිව ශරීරය රූප නේද? එතකොට ඇහ කන නාසය දිව ශරීරයට අපි කියන අභ්‍යන්තර රූප නැත්නම් අජ්ජත් රූප. ඒවට අරමුණු වෙන ඒවට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒවට කියනවා බාහිර රූප. එළියේ තියෙන ඒවා බාහිරයි. නේද? ඇහ කන නාසය දිව ශරීරය තමන්ටයි තී, තමන් තුල. එතකොට අජ්ජත් නැත්තං අභ්‍යන්තර. අරවා බාහිර නේද? මේවට සාපේක්ෂව, ඇහැට සාපේක්ෂව ඇහැට පේන රූප ඔක්කොම තියෙන්නේ බාහිර වෙලිය. ඇහැට පුළුවන්ද ඇතුලේ රූප දකින්? එළියේවා. කනට පුළුවන්ද ඇතුලේ රූප සද්ද අහන්න? හිතලා ගියන්න. දැන් මම කියනවට කනට බාහිරයි, හැබැයි තමන්ගේ ශරීරය තුලින් එන, දැන් තමන් කතා කරන එක තමන්ට ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. එහෙම දෙයක්ත් තියෙනවා. ඒ ශබ්ද වලින් එන ඒවා අපි බෙදා ගන්නවා. මේ ටික මම, අනිත් ඒවා එළියේ. ඈ නේද? ඇහැට පේන ඒවා ිනුත් අපි බෙදා ගන්නවා. මේ ශරීරය, මේ මේ ඇහි ඇහැට පේන කොටස මම, මගේ ශරීරය. අනිත් ඒවා අනුන්ගේ එළියේ. ශරීර නම් එහෙමයි, ඒ ගස් ගල් එහෙම නම් එහෙමයි නේද? ඒවා තියෙන්නේ බාහිර. එතකොට ඇහැට පේන රූපත් අපි දෙකකට බෙදනවා. මමයි බාහිරයි. මගේ හේවයි බාහිර දේවල්. එහෙන් බෙදෙන ගතියක් තියෙනවා නේද? කවුද බෙදන්නේ? කවුද ඔබ බෙදලා දෙන්නේ? දෙවියන් වහන්සේද? තමන්මයි. තමන්ගේ හිතෙන්ම තමයි සීමාවල් දාගන්නේ නේද? ඒක හොයලා බලන්න ඕන. එතකොට අපි ඕකත් කියනවා මජ්ජේ සූත්‍රේ. අජ්ජත් ආයතන කාන්තය, බාහිර ආයතන තවාන්තය. විඥාණය මැද. හරි. ඔව්. අජ්ජත් ආයතන කාන්තයක්. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරේ මනස කාන්තය. ඒවට අරමුණේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම තවාන්තයක්. ඔයාන්ත දෙකේ හිටියත් මැදුම් පිළිවෙත නිවේ. ඈ විඥානයේ මැද. දැන් රූප ගැන අදහසක් ආවනේ නේද? විඥානය කියන්නේ මොකක්ද? මේ දැනගන්න ගතිය නැත්තම් හිත කියලාත් කියනවා. හිතනේ දැනගන්නේ නේද? විඥානය. අරමුණු දැනගන්න. මොනව හරි ගැන දැනගන්න. අරමුණු කියන්නේ දැන් ඇහැට නම් රූප නේද? ඒතර ඇහැට පේන රූප තියනවා කියලා දැනගන්නේ විඥාණය. දැනුවත් වෙයි. විඥාණයෙන් තමයි දැනගන්නේ. අපි හිත කියලාත් සමහර වෙලාවට කියනවා. හිතනේ දැනගන්නේ නේද? දැන් එළියේ මොකක් හරි තියනවා කියලා දැනගන්නේ හිත. නැත්තම් විඥාණය. එතකොට දැන් එළියේ සද්දයක් තියනවා කියලා සමහර වෙලාවට දැනගන්නවා කන නිසා දැනගන්නේ. ඒක විඥාණයට අපි කන මුල් කරගෙන නමක් දෙනවා සෝත විඥාණය. ඇහැ නිසා දැනුවත් වෙනවා. නාසය නිසා දැනුවත් වෙනකොට ගහන විඥාණය. දිව නිසා දැනුවත් වෙනකොට ජීවහා විඥාණය. කය නිසා දැනුවත් වෙනකොට ආය විඥාණය. නිසා දැනුවත් වෙනකොට මනෝ විඥාන. විඥානයත් හරි නේද? විඥානයි රූපයි දන්නවා. ඉතුරු මොනවාද?
වේදනා.
නාම කියන්නේ මොනවද? වේදනාව. ගොඩක් තියෙනවා නේද? වේදනා සංඥා සංකාර කියන්නේ චේතනාවලට. තව තියෙනවා. පස්ස මානසිකාර. තව ගොඩක් ඒවා තියෙනවා. ওই ටික ඇති දැනට.
නාමවලට.
හරි? නාමවලට ගන්න අපි ඔය හිතේ තියෙන චෛතසික නාම ධර්ම කියලා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර තව තියෙනවා. මේ විදන්න අය තේරුම් ගන්න චෛතසික ඔක්කොම පස්ස
වේදනා
සංඥා චේතනා මනසිකාර. ඔව් ඒකනි මං කිව්වේ. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. ඔව්. තව විදිහක් කියනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර.
පස්ස වේදනා සංඥා චේතනා හතක් කියනවා.
ඔව්. ඒ සම්පතිත් සාධන මහත්. ඔව් දැන් ওই 5යි කිව්වේ. ඉතුරු දෙක කිව්වේ නැහැ. ඔව වැඩි වුණාමත් කරදරයි. ඈ ඒ ටික අපි දන්න අය තේරුම් ගන්න ඒ ඔක්කොම නාම.
නාම.
ඈ 52ක් දන්නවා නම් 52ම නාම. චෛතසික නේද? දැනට ඔය ටික තේරුම් ගන්නකො වේදනාව කියන එක දන්නව නේද? ඇයි වේදනාව රූපයක් කියන්නේ නැත්තේ? ඇයි ඒකට නාමයක් කියන්නේ?
ඒක
විඳීමට තමයි ඉතින් වේදනාව කියන්නේ. ඉතින් විඳීමට ඇයි රූපයක් කියන්නේ නැත්තේ? ඇයි නාමයක් කියන්නේ? ඈ? වේදනාව කොහෙද දැන් කකුල රිදෙනවා. වේදනාවක් නේද? කකුලේනේ තියෙන්නේ රූපයක් නෙමෙයිද එතකොට? කකුල රූපයක් වුණාට වේදනාව රූපයක් නෙමෙයි. ඔව්. දැන් මෙහෙමයි දැන් රූපයක්ද කියලා අඳුරගන්නේ කොහොමද? පේන්න ඕන නැත්නම් ඇහෙන්න ඕන. මේ ආයතන වලට අහුවෙන්න ඕන. ඇහැ කන නාසය දිව ශරීරය කියන පහෙන් එකකට අහු වෙනව නම් තමයි රූප කියන්නේ. ඉස්සෙල්ලා කිවි රූප කියනකොට නේද? ඒවට අරමුණු වෙන ඒවට අපි රූප කියනවා. එහෙම නැත්නම් ඒ පහටත් රූප කියනවා. ඒතට ඒ ඒවට අහු වෙන්නේ නැති ඒවට රූප කියන්න බෑ. හරි. ද වේදනාව ඇහැට අහු වෙනවද? මගේ අත රිදෙනවා කොච්චර රිදෙනවද කියලා පේනවද? නෑ. ඒ ඇහැට පේන්නේ නැහැ. කනට ඇහෙනවද කොච්චර රිදෙනවද කියලා? නැහැ. නේද? ඒ වේදනාවයි තියෙනවද ගඳක් සුවඳ නාසයට දැනෙන්නේ? නැහැ. රසක් තියෙනවද? නැහැ. අල්ලලා බලන්න පුළුවන්ද කොච්චර රිදෙනවද කියලා? වේදනාව අහුවෙන්නේ නැහැ නේද? එතකොට කෙනෙක්ගේ වේදනාව එයාගේ හිත තමයි දන්නේ. තව කෙනෙකුට කියන්න බෑ ඒක කොච්චරද කියලා. නේද?
වේදනාව ඇති වෙන තැන.
අත ගෑවහම වේදනාවද අහුවෙන්නේ? අඩුවීම ඒක වෙනම සිද්ධියක්. ඈ දැන් වේදනාව දැනෙන්නේ කොහාටද? හිතට. කකුලට නෙමෙයි වේදනාව දැනෙන්නේ හිතට. හරි. තේරෙනවද? කියන්නේ චෛතසික දැනගන්නේ හිත. තමන්ගේ හිතේ ඇති වෙන චෛතසික තමන් දන්නේ. වෙන කෙනෙක් දන්නේ නැහැ. හරි. ඒකයි. ඒවට නාම ධර්ම කියන්නේ ඒව අර ඈ කන නාසය දිව ශරීරයට අහුවෙන්නේ නැහැ. හරි. එතකොට මේ වගේ දේවල් තමයි මේ හිතේ ඇති වෙන දේවල් ගති. වේදනාව, සංඥාව, චේතනාව, ඒ හිතේ එන අදහස්. ඒවා රූප නෙවෙයි. නේද? මනසේ ඇති වෙන හිතත් එක්ක ඇති වෙන ධර්මතා ටික සිතුවිලි කියලා කියන්නේ නාම. එතකොට ඔන්න දැන් රූපයි නාමයි විඥානයයි පැහැදිලි නේද? ඔය ටික කිව්වේ අර අර කතාවට එන්න. රූප ඒකාන්තයක්, නාමය තවාන්තයක්, විඥානය මැද කියන එක කියන්නේ. දැන් ඕකේ තව පොඩ්ඩක් ගැඹුරට යන්න ඕන. දැන් කලින් කතා කරපුවා දැන් අදාළ කරගන්නවා. රූපයක් දැනගන්නේ ආයතනකින්නේ. ඇහෙන් දැකලා දැනගන්නවා නේද? ඇහෙන් දැකලා දැනගන්න රූපේ අපිට දැන් ලෝකෙට අයිති දැක්මෙදි නම් එළියේ තියෙනවා කියලා හිතෙන්. හරි? දැන් මේ උණු වතුර බෝතලයක් බාහිරව තියෙනවා. ඇයි තියෙනවා කියන්නේ? පේන නිසා. දැන් පේන නිසා තියෙනවා කියන එක හරිද? ඔකට අපි උදාහරණ දුන්නා. වතුරට එබෙන බල්ලා. වතුරට එබෙන බල්ලා හිතනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. උගෙන් ඇහුවොත් ඇයි බල්ලෙක් ඉන්නවා කියලා කියන්නේ? පේන නිසා. අර බල්ලෙක් ඉන්නවා පේනවා කියලා. අපිත් කියනවා ඇයි බෝතලයක් තියෙන්නේ? පේන්නේ. දැන් එතකොට ඒකේ අඩුවක් තියනවා නේද? පේන දේ තියෙනවයි කිව්වොත් එහෙනම් බල්ලත් හරි වෙන්නේ නැහැ. ඌටත් පේන දේ නේ තියෙනවා කියන්නේ. අපිත් ওই කතාවම කියනවනම් ඒ බල්ලගේ අපේ වෙනසක් නැහැ. අපි ඇහැ පාවිච්චි කරලා කියන දෙයමයි ඌත් කියන්නේ. ඌගේ ඇහැ පාවිච්චි කරලා පේන හින්දා තියෙනවා කියනවා. ඉතින් අපි ඒ වුණාට බල්ලා මෝඩයි කියනවා. අපි නුවණක්කාරයි. අපිත් කරන්නේ බලනකොට ඒ වැඩේමයි. පේන දේ තියෙනවා කියනවා. මොකද්ද? අඩුවක් තියෙනවා. දැන් බල්ලට ඇහැ කරන වැඩේ පිරිසිඳ දකින්න නුවණක් නැහැ. ඌට තියෙන්නේ පේන දේ තියෙනවා කියලා හිතන්න විතරයි. අපි ඉතින් ඊට වඩා පොඩ්ඩක් ඈ මනස උසස්නේ නේද? දැන් අපිට හිතන්න පුළුවන්. පේන නිසාම තියනවා කියන එක හරිද? එහෙම කිව්වා නම් බල්ලත් හරියන්නේ නැපේ. උත් පේන නිසා තියනවායි කියන. නේද? දැන් අපි ඊට වඩා හොයන්න ඕන දැන් මේ ඇහැ කරන වැඩේ මොකද්ද? ඇහි තියනවා කාචයක් නේද? එතකොට ඒ කාචය නිසා ඇතුලේ හැදෙනවා ප්‍රතිබිම්බයක්. ওই ප්‍රතිබිම්බේ නේද හිතට පේන්නේ? ඒ හින්දානේ ওই කාචේ අරව මේවා බැඳෙනකොට ඒක සුද්ධ කරනවා, පේන්නේ නැති වෙනකොට කණ්ණාඩි දානවා, අරව මේවා කරනවනේ නේද? ඈ? දැන් එහෙම නැතුව දකින්න පුළුවන් වුණා නම් ඒ ප්‍රශ්න නැහැ නේ. එතකොට බිම්බය හිත දැනගන්නවා නේද? ඇහැට වැටෙන ප්‍රතිබිම්බය ඇතුලේ. ඒකට අපි පාලියෙන් දෙන නම තමයි ප්‍රසාද රූපය. චක්කු ප්‍රසාදයේ හැදෙන ප්‍රසාද රූපය. චක්කු ප්‍රසාදය කියන්නේ නිකන් ඇහි තියෙන උපයක්. ඒ උපයක් තියෙනකොටනේ ඒකේ ප්‍රතිබිම්බයක් සටහනක් වැටෙන්නේ. අනේ ඒ චක්කු ප්‍රසාදය නිසා එතන හැදෙනවා ප්‍රසාද රූපයක්. ඒකට කියනවා චක්කු ප්‍රසාද රූපය. එතකොට චක්කු ප්‍රසාදයේ හැදෙන්නේ මේ ආලෝකයේ, එහෙම නැත්නම් වර්ණ වලින් හැදෙන සටහන විතරයි. චක්කු ප්‍රසාදයේ හැදෙන්න පුළුවන් ද සද්ද නිසා සටහන? බෑ. සද්ද නිසා සටහන හැදෙන්නේ මේ කනේ තියෙන සෝත ප්‍රසාදේ. සෝත ප්‍රසාදයේ හැදෙනවා ප්‍රසාද රූපේ, ඒක සද්ද නිසා. හරි. නාසයේ තියෙන ගහන ප්‍රසාදයේ හැදෙන්නේ ගඳ සුවඳ වලින් ඒ ප්‍රතිබිම්බය හැදෙන්නේ. සටහන හැදෙන්නේ. පැහැදිලිද? ප්‍රසාද රූපේ. එතකොට ওই ප්‍රසාද රූපය තමයි හිතට අරමුණු වෙන්නේ. විඥාණයට අරමුණු වෙන්නේ ප්‍රසාද රූපේ. එළියේ තියෙන රූපේ නෙවෙයි. එළියේ තියෙන රූපේ විඥාණයට අරමුණු වෙනවා නෑ, හැක් වැඩක් නෑ නේද? එතකොට ඇහැ නිසා සකස් වෙන චක්කු ප්‍රසාද රූපය තමයි චක්කු විඥාණයට අරමුණ වෙන්නේ. කන නිසා සකස් වෙන සෝත ප්‍රසාද රූපය තමයි සෝත විඥාණයෙන් දැනගන්නේ. එළියේ තියෙන සද්ද දැනගන්න පුළුවන්ද? බැ. අපි හිතනවා එළියේ තියෙන ඒවා දැනගන්නවා කියලා. ඒක මේ මේවා හොයන්න නැතුව කියන කතාවනේ. දැන් අපි හිතනවා එළියේ තියෙන ඒවා පේනවා කියලා. අර බල්ලා වගේ. ඒකට කියනවා ලෝකෙට අයිති දැක්ම. දැන් අපි ඊට වඩා ගැඹුරට හොයනවා ඇත්ත தත්ත්වය මොකද්ද? ලෝකයේ ඉක්මවා යන දැක්ම මොකද්ද? ලෝකෝත්තර දැක්ම. ලෝකෙට අයිති දැක්මයි ලෝකෝත්තර දැක්මයි. ලෝකෝත්තර දැක්මේදී අපිට මේ ආයතන කරන්නේ මොනවද කියලා නුවණින් හොයන්න වෙනවා. එතකොට ඇහැට පුළුවන් වර්ණවලට අදාළ සටහනක් ප්‍රතිබිම්බයක් හදන්න. ඕක තමයි හිත නැත්තම් චක්කු විඤ්ඤාණයට දැනගන්න පුළුවන්. එළියේ දේ දැනගන්න හැකියාවක් නැහැ. එළියේ දෙයක් තිබුණා නම් මොනවා හරි උදව් වෙලා තියෙන්නේ අර වර්ණ වලින් ඇහැ තුල මොකක් හරි සටහනක් හදන්න විතරයි. හරි? ප්‍රත්‍ය වෙලා තියෙනවා. මොකටද ප්‍රත්‍ය උනේ? මේ ප්‍රසාද රූපේ හදන්න. දැන් එළියේ මොකුත් නොතිබුණා නම් ප්‍රසාද රූපයක් හැදෙයිද? නැහැ. නේද? එළියේ යම් කිසි ස්වභාවයක් උදව් වෙලා තියෙනවා ප්‍රසාද රූපේ හැදෙන්න. එළියේ තියෙන ස්වභාවයයි ඇහැයි උදව් වෙලා තියෙනවා ප්‍රසාද රූපේ හැදලා දෙන්න. එතකොට විඥාණයෙන් මොකද කරන්නේ? ප්‍රසාද රූපය අරමුණු කරනවා, දැනගන්නවා. නේද? ඒක හරියට දැන් අර මං කියවේ ෆිල්ම් හෝල් එකකට චිත්‍රපටියක් බලන්න ගියාම අපි බලා ඉන්නේ මොකක්ද දිහාද? තිරය දිහා. එතකොට තිරයට අර ප්‍රොජෙක්ට් එකකින් කාචයක් ඇතුලෙන් එවනවා. ඈ එළිය. ඒ වයින් තමයි ওই තිරේ වර්ණ එහාට මෙහාට කරලා රූප සටහන් හදන්නේ. එතකොට අපි බලා ඉන්නේ ප්‍රොජෙක්ට් එක දිහාද තිරේ දිහාද? තිරේ දිහා. ඊළඟ දවසේ බලන්න ප්‍රොජෙක්ට් එක දිහා. මේ අපි රවට්ටන්නේ කවුද කියලාත් හොයන්න ඕනේ. නේද? එතකොට ප්‍රොජෙක්ට් එකේ අර පටියක් දුවනවා. ඕක පිටිපස්සෙන් බල්බ් එකක් පත්තු කරලා එළියක් එවනවා. නේද? ඒකෙන් තමයි අර තිරේ සටහන් වැටෙන්නේ. ඒ වගේ දැන් අපි ඇහැ ඇතුලේ හොයන්න ඕනේ. ඇහැ මොකද්ද කරන්නේ? ඇහි කාචයක් තියෙනවා. ඕක ඇතුලෙන් එළිය එවන ටික මේ තිරේකට ප්‍රොජෙක්ට් කරනවා. ඒක තමයි මේ ප්‍රසාදය කියන්නේ තිරය. ඒකේ හැදෙනවා ප්‍රසාද රූපය. ඒ කියන්නේ වර්ණ සටහනක් හැදෙනවා. ඕකේ. එතකොට හිත මොකද්ද කරන්නේ? පැත්තක ඉඳන් ඕක දිහා බලන් ඉන්නේ. නේද? හිත බලන් ඉන්නේ එළිය දිහාද මේ ප්‍රසාද රූප දිහාද? ප්‍රසාද රූප දිහා. අපි ගිහිල්ලා අර ෆිල්ම් එක බලනවා වගේ තමයි. තිරේ දිහා බලන් ඉන්නවා. තිරේ වැටෙන සටහන් ටික. නේද? එතකොට අපි චිත්‍රපටිය බල බලා කියනවා මේ තිරේ එක එක පාට වැටෙනවා කියනවාද නැත්නම් එළියේ වෙන කතාවක්ද කියන්නේ? එළියේ වෙන කතාවක් නේද රස විඳින්නේ? බාහිර ලෝකේ තියෙන දෙයක් ගැන කතාවක් හදා ගන්නවා. ඒකට උදව් වෙන්නේ මේ තිරේ වැටෙන සටහන් ටික. නේද? එතකොට අපි මේ චිත්‍රපටිය රස විඳිනවා කියන්නේ ඇත්ත ඇති හැටියට දකින්නවද නැත්නම් අපි මුලා වෙලා කතාවක් හදා ගන්නවද? මුලා වෙලා ලෝකෙට අයිති කතාවක් හදා ගන්නවා නේද? ඈ කවුද හදන්නේ කතාව? තමන්ම තමයි. තමන්ගේ හිත තමයි කතාව හදන්නේ. කතාව හදන්න උදව් වෙන ප්‍රත්‍ය වෙන දේවල් ටික තමයි අර තිරේ වැටෙන සටහන් ටික. තව ප්‍රත්‍ය වෙනවා ඇති සද්දෙත් ඇහෙනවා. නේද? ඒවත් උදව් කරගන්න. සටහන් ටිකයි සද්ද ටිකයි. ওই ටික එකතු කරලා දැන් හදනවා කතාව. කතාව කියන්නේ එළියේ තියෙන අපි ඒ වෙලාවට පිළිගන්නා ඇත්තට තියෙන දේවල්. ඇත්තට ඉන්න කට්ටිය. නේද? එතකොට නේද ඒක රස විඳින්න පුළුවන්. ඔය රස විදීම තමයි ඇහෙනුත් කරන්නේ. පේනවද? ඒ තියෙන තිරේ ප්‍රසාදේ, මේ සිනමා තිරේ තමයි ප්‍රසාදේ. ඒකේ ප්‍රොජෙක්ට් වෙනවා එක එක වර්ණ. දැන් ඕක අපට පේනවා මේ විඤ්ඤාණයට දර්ශනය වෙනවා. නේද? විඤ්ඤාණයට අරමුණු කරන්න පුළුවන්. ඕක දිහා බලාගෙන දැන් හදනවා කතාව. කතාව මොකද්ද? එළියේ මෙන්න මෙහෙම දේවල් තියෙනවා. දැන් බල්ලා කරන්නේ ඕක නේද? වතුරට එබිලා. මෙතන හැදෙන ප්‍රසාදේ රූපේ ඉන්නවා බල්ලෙක් වගේ සටහනක්. ඕක දිහා බලාගෙන එයා විශ්වාස කරනවා එළියේ බල්ලෙක් ඉන්නවා කියලා. හරියට අර චිත්‍රපටියක් බැලුවා වගේ තමයි නේද? දැන් අපි ඕක දැකලා එළියේ මෙහෙම දෙයක් වෙනවා කිව්වා වගේ නේද ওই කතාව? ඉතින් අපි කියනවා බල්ලා මෝඩයි, බල්ලා රැවටිලා. හැබැයි අපිත් ඕකම කරනවා ලස්සනට. දැන් මේ බෝතලයක් තියනවා කිව්වේ ඇහි තිබුණ සටහන දිහා බලලා. නේද? අපි කියනවා අපි රැවටිලා නෑ, බල්ලා රැවටිලා. හැබැයි අපිත් අර ලෝකෙට අයිති මට්ටමෙන්මයි ඇහැ පාවිච්චි කළේ. ලෝකෙට අයිති කියන්නේ ලෝකයක් හදනවා. ලෝකෙට අයිති දේවල් දකිනවා කියලා හිතනවා. හරි? ඇහැ නිසා ලෝකෙට අයිති දේවල් දකිනවා කියලා විශ්වාස කරනවා. දැන් ඒක ඇත්ත ඇති හැටිද නැත්නම් අපි හදාගත්තු මතයක්ද? හදාගත්තු මතයක්. ඒවට කියනවා දෘෂ්ටි කියලා. අපි හදාගත්තු මතවලට කියනවා හදාගත්තු ලෝකයක් තියෙනවා. ඇහැ නිසා හදාගන්නා ලෝකයක්. කන නිසා හදාගන්නා ලෝකයක්. ලෝකයක් කියන්නේ බාහිර මොනවා හරි දේවල් ටිකක් තියෙනවා කියලා දැඩිව විශ්වාස කරනවා. ඒවට රූප කියලා කියනවා. නේද? ඊළඟට ඒ රූප ගැන හොඳට කතා කරනවා. ඔය රූප හැදිලා තියෙන්නේ මෙහෙමයි, ඔය රූප හටගත්තේ මෙහෙමයි, මෙච්චර කාලයක් ඕක තියෙනවා. නේද? ඒවා ඊළඟට අයිති කරගන්න තමන්ට ඕන විදිහට තියාගන්න යනවා. බැරි වෙනකොට අඬන, දුක් වෙන. ඒකට බලන්න මේ රූප සේරම මේ ආයතන නිසාමයි දැනගෙන තියෙන්නේ. බාහිර තියෙන රූප. ඒකට බාහිර තියනවා කියලා හිතන රූප. දැන් ওই කතාව අමතක කරලා අපි හිතමු එළියේ රූප තියෙනවා කියලා. මේ බෝතලේ එළිය තියෙනවා කියලා හිතන්නකො ලෝකෙට අයිති දැක්මේදී. ඒතර රූපය ඔන්න එක අන්තයක්. කොහෙද? බාහිර අන්තය. දැන් රූපය ගැන අපිව දැනුවත් කළේ මොනවයින්ද? ඇහැ උදව් වුණා. විඥාණය තමයි දැනුවත් උනේ. විඥාණය දැනුවත් කළේ මොනවයින්දද? නාම වේදනාවෙන්, සංඥාවෙන්, චේතනාවෙන්, පස්සේ. ඔව්. නාම ධර්ම ටික හින්දා නේද දැන් රූපයක් තියෙනවා කියලා දැනගත්තේ විඤ්ඤාණ. නේද? නාම ධර්ම ටික ඇති නොවුණා නම් විඤ්ඤාණේ දැනගනීද රූපයක් ගැන? නැහැ. හරි. ඒ රූපයක් ගැන දැනුවත් කරන්නේ නාම ධර්ම ටික. නාම ධර්ම ඇති වෙන්නේ හිතත් එක්ක. චෛතසික ටික ඇති වෙන්නේ හිතත් එක්ක. නේද? එතකොට දැන් මෙහෙම කියමුකෝ, විඥාණයට අරමුණු වෙන යම්කිසි දෙයක් තියෙනවනේ. ඒකට කියන්නේ නාම රූපයක් කියලා. ඒ කියන්නේ මේ නාම ටිකෙන් තමයි රූපයක් ගැන අදහසක් දෙන්නේ. දැන් නාම ධර්ම ටික තමයි එතන තියෙන වේදනා ගතිය, සංඥා ගතිය, චේතනා, ඒක ගැන එන අදහස් ටික. බෝතලේට එන නාම ධර්ම තමයි දැන් ඔතන අපිට ඔකේ වින්දනයක් තියෙනවා. අපි ඔකට කැමැතිද අකමැතිද නැත්තම් මැදහත්. හරි. ඒ මානසිකරණයත් ඔතන යෙදෙනවා. මනස යොමු වෙන්න ඕන දැන් බෝතලේ ගැන හිතන්න නම් දකින්න නම්. හරි. දැකීම පස්ස නෙමෙයි. පස්සේ කියන්නේ ඇහැකුත් තියනවා රූපෙකුත් තියනවා විඥානයක් හටගත්තා කියන ගතිය කියන්නේ පස්සේ. හරි. ඔහොම තුනක් ඇති වුණා කියන ගතිය හිත දැනගන්නේ පස්ස චෛතසිකේ හිමි. තේරෙනවද? ඇහැකුත් හටගත්තා රූපෙකුත් හටගත්තා විඥානෙකුත් හටගත්තා. හටගත්තා කියලා නෙමෙයි පස්සේ කියන්නේ ඒ තුන තියෙනවා. කියන අදහස දෙන්නේ පස්ස චෛතසිකය. හරි? අදහස දැනගන්නේ විඥාන. විඥානයේ එක්ක ඇති වෙන එක සිතිවිල්ල. චෛතසිකයක් තමයි පස්සේ. ඒකට කැමැති ගතියක්ද තියෙන්නේ? සතුටු වෙන ගතියක්ද? අකමැති ගතියක්ද? ඒක වේදනා චෛතසිකෙන්. හරි? ඊළඟට ඕක ගැන දැන් ඔන්න බෝතලේ ඕකට වතුර දාන්න පුළුවන් උණු වතුර තියන්න පුළුවන් අරවා මේ වටික වෙනවනේ අදහස් ටික ඒවා චේතන. හරි. නාම ටික තමයි ඔය කියන්නේ. පස්සේ කියන්නේත් නාමයක්, වේදනාව කියන්නේත් නාමයක්, චේතනාව කියන්නේත් නාමයක්. බෝතලේ නාම රූපයක්. දැන් අපි එළියේ බෝතලේ තියෙනවා කියලා විශ්වාස කළොත් රූපයක් විතරයි. හැබැයි එළියේ තියෙනවා කියලා අපි දැනගන්නේ මොනවද? විඥානේ දැනගන්න උදව් වෙන්නේ නාම ධර්ම ටිකෙන්. දැන් විඥානෙට යම්කිසි දෙයක් තියෙනවා කියලා දැනගන්න උදව් වෙන්නේ නාම ධර්ම ටික. ඒ
කියන්නේ බෝතලේ හැඩේද හැඩේ වර්ණයයි
ඕන දෙයක්. බෝතලේ ගැන මොනවම හරි දෙයක් දැනගත්තා නම් දැනගත්තේ නාම ධර්ම නිසා.
නාමය
එකක් නෙමෙයි. මේ නාම ධර්ම ගොඩක් තියෙනවා. ඔව්. දැන් චෛතසික ඔක්කොම අපි නාම ගොඩට දාන්නේ. ඒවා මංකේ 52ක් තියෙනවා. ඒ ටික ඔක්කොම දැන් ඒකේ ඊර්ෂ්‍යාවක් එන්න පුළුවන්, තරහක් එන්න පුළුවන් නේද? ඔය වගේ එක එක ගති ඒ නාම ධර්ම වලින් දෙන්නේ. හරි. චේතනා තමයි බලවත්. ඈ චේතනා චෛතසිකේ තමයි අර සංකාරී වෙන්නේ, කර්මයේ වෙන්නේ. ඔව්. ඉතේ චේතනාවත් නාමයි. ඉතේ ඇති වෙන ගතියක් චෛතසිකය. එතන නාම කිව්වහම එකක් නෙමෙයි. නාම එක එක නාමේ එක එක චෛතසිකේ චෛතසික ඔක්කොම පොදුවේ නාම. හරි. නාම කියන්නේ ඇයි ඒවයි රූපගතියක් නැහැ. රූප කියන්නේ රූපගතිය කිව්වේ මොකද්ද? ආයතන වලට අහු වෙනවා. ඇහෙන් දකින්න පුළුවන්, කනෙන් අහන්න පුළුවන්. දැන් එහෙම ගතියක් නැහැ මේ නාම ධර්මවල. දැන් මට එන චේතනා ඔයාගේ එක ආයතනකින්වත් අත්දකින්න බෑ. වාට එන චේතනා මගේ ආයතන වලින් අත්දකින්න බෑ. ඒකයි ඒවට නාම කියන්නේ. හරි. දැන් රූප කෙවුවොත් තව කෙනෙකුට අත්දකින්න පුළුවන්කම තියෙනවා ආයතන වලට. හරි. ඒ වගේ දෙයකට තමයි අපි රූපයක් කියන්නේ. දැන් මේ බෝතලේට රූපයක් කියන්නේ අපි හැමෝටම දකින්න පුළුවන්. දකින්න පුළුවන් විතරක් නෙවෙයි අපි හැමෝම විශ්වාස කරනවා මෙතන එහෙම දෙයක් තියෙනවා කියලා. ඇයි අපි එහෙම විශ්වාස කරන්නේ? අපි හැමෝගෙම ඇහැ හැදිලා තියෙන්නේ එක්තරා මට්ටමකට. මනුස්ස ඇහැ. මනුස්ස ඇහෙන් පෙන්නුම් කරන්නේ එක වගේ. දැන් වෙන ඇහැක් තිබුණා නම්, දැන් දිව්‍ය ඇහැක් තිබුණා නම් සමහර විට ওই බෝතලේ විනිවිද දකින්න. බෝතලෙන් එහා පැත්තේ තියෙන ටිකක් දකින්න පුළුවන් දිව්‍ය ඇහැකින්. මනුස්ස ඇහෙන් එහෙම බෑ. තේරෙනවද? දැන් භූත නැත්තම් පෙරේත ඇහැකට ඊට වෙනස්. අපි සතෙක්ගේ ඇහැකට ඊට වඩා වෙනස්. අපිට හිතන්නේ බෝතලේම පේනවා කියලානේ, එහෙම නෙමෙයි. දැන් මෙතන කූඹියෙක් හිටියනම් ඌට බෝතලයක් මේ අපට පේන විදිහට නෙමෙයි ඌට පේන්නේ. ආ ඌට මේක ඇතුලේ ගයක් හදන්නත් පුළුවන්. නේද? දැන් අපිට ඒ ගෙවල් පේන්නේ නැහැ. කූඹියකින් කූඹියට තේරෙනවද? ඒක එක ඇහි මට්ටම් මනුව. ඔව්. එතකොට අපට ඇස් එක එක මට්ටමේ ඇස් ලැබිලා තියෙන්නේ කොහොමද? පෙර කර්මවලින්. මේ මට්ටමේ ඇහක් ලැබිලා තියෙන්නේ අපිට ප්‍රතිසන්දිය දීපු කර්ම ශක්තිය අනුව. හරි. මනුස්ස ජීවිතයක් ලබා දෙන්න කුසල කර්මයක් නේ හේතුනේ. ගියසරේ ඉතින් කොහේ ඉඳලා මැරුණද දන්නේ නැහැ. අපි කොහේ හිටියත් අරමුණු වෙලා තියෙන්නේ නම් කුසල කර්මයක්. නේද? නැත්තම් ලැබෙන්නේ නැහැ. ඈ? දිව්‍ය ලෝකේ වෙන්නත් පුළුවන්, අපායේ වෙන්නත් පුළුවන්, පෙරේත ලෝකෙක වෙන්නත් පුළුවන්. ඔය කොහේ හිටියත් අරමුණු වෙලා තියෙන්නේ උසස් කුසල සිත. ඒකට අනුව තමයි මේ මට්ටමේ ඇහැක් ලැබිලා තියෙන්නේ. ඉතින් අපිට අර කුසලේ නිකන් ඒක නිකන් අර සල්ලි ප්‍රමාණයක් කියලා හිතන්න. ඒ සල්ලි ප්‍රමාණයට ගන්න පුළුවන් ඇහැ තමයි ඔය ගත්තේ. තව ටිකක් සල්ලි තිබුණා නම් දිව්‍ය ඇහැක් ගන්න. නේද? අතේ ටිකක් සල්ලි වැඩියෙන් තියෙනකොට වැඩිය වටින දෙයක් ගන්න පුළුවන්. දැන් මේ තිබුණ මට්ටම තිබුණේ මිනිස් ඇහැක් ගන්න. ඇහැ විතරක් නෙවෙයි කන නාසය ඔය ආයතන ටික. ඇහැ කන නාසය දිව ශරීරය. තේ ඒ වයි හැකියාව මත තමයි මේ පෙන්눔 කරන්නේ. එතකොට අපි ටිකක් මිනිස්සු කියන්නේ එක සමාන මට්ටමේ දේ ඇහැ ආයතන ටිකක් කරන් තියෙන. එතකොට සමාන ආයතන වලට පේන්නේ සමානයි. එහෙම පේන දේ හැමෝටම ඒ වගේ පේන හින්දා අපි ඒකට දෙයක් පනෝලා ඒකට නමකුත් දෙනවා. බෝතලිය කියලා. එතකොට අපට ලේසි යෝක ගැන කතා කරන්න නේද? ඔව්. හැබැයි අපි ඔක්කොම විශ්වාස කරන්න ඕන එහෙම දෙයක් තියෙනවා කියලා. දැන් එක්කෙනෙකුට විතරක් පෙනුනන. අනේ එක්කෙනෙක් කියන අතන හොල්මනක් ඉන්නවා කියලා. ඒක ඉතින් එයාට විතරයි පේන්නේ. අපට පේන්නේ නැති හින්දා විශ්වාස කරන්නේ. නේද? හැබැයි කීප දෙනෙකුට පෙනුනන. ආයතවට විශ්වාස කරන්න. ඔන්න ඔහොම දෙයක් තියෙනවා. හැබැයි මේ පේන දේ ඇත්තද නැත්තද කියලා හොයන්නේ නැහැ. ඒක හරියට දැන් බල්ලෝ කීප දෙනෙක් වතුරට එබිලා බුරනවා. දැන් උන් ටික ඒකට සම්මතයක් දාගන්න පුළුවන්. ওই බල්ලට අපි මෙහෙම කියමු. දැන් අපිත් ඔන්න ඔය වගේ වැඩක් තමයි මේ කරලා තියෙන්නේ. ඈ දැන් ඔක පැහැදිලි නැත්තම් හිතන්න. දැන් මිරිඟුව පේනවා. මිරිඟුව දැන් අපි දන්නවා වතුර වගේ පේනවා විතරයි. වතුර නැහෙනි. දැන් අර සත්තුන්ට මුවන්ට උන්ට ඒ වගේ පේනවා. උන්ට හිතෙනවා ඇත්තටම වතුර තියෙනවා කියලා. දැන් මුවෝ දෙතුන් දෙනෙක් හිටියොත් උන් දෙයක් පනවනවා නේ, දන්න වතුර තියෙනවා කියලා. ඒ උන් ඔක්කොටම ඒ මානසිකත්වයෙන් පේන. දර්ශනය. ඒක හැබැයි ඇත්තටම තියෙන්න ඕනේ නැහැ එහෙම දර්ශනය වෙන්න ඕන. ඕකයි අල්ල ගන්න ඕන. දැන් අපි විශ්වාස කරනවා නෑ බෝතලේ ඇත්තටම තියෙන හින්දා තමයි පේන්නේ. හැබැයි ඕක අපේ මේ මනුස්ස ඇහැට පේන දෙයක් විතරයි. වෙන සතෙක් හිටියනම් කියයි මේ මේගොල්ලන්ට පිස්සු, මේ මෝඩකමට හිතනවා මේ මොකද්ද තියෙනවයි කියලා. අපි දැන් ඔය ලෝකේ හදාගන්නේ අපි. මේ ආයතනේ මට්ටමටයි මේ ලෝකේ හැදෙන්නේ. ඔය ආයතනේ වෙනස් වුණොත් අපට වෙන ලෝකයක් අපි. හරියට ඇහැට රතු පාට කණ්ණාඩියක් දාගත්තා නම් උපදිනකොටම දාලා තිබුණා නම් එහෙම ලෝක ලෝකෙම රතු පාට. නේද? නිල් පාට කණ්ණාඩියක් දාලා තිබුණා නම් ලෝකෙම එතකොට නිල්. හරි දැන් වර්ණන්දතාවය තියෙන අයට ඒ වගේ. ජීවිත කාලෙම දකින්නේ එහෙම. ඒකයි ආයතන මට්ටම. හැබැයි ඒගොල්ලෝ අනිත් අය කියන එක අහන ඉතින් මනුස්ස හැකියාව තියෙනවා. දැන් සතෙක් ගන්න. පාට දෙකක් පේන සතෙක්. කළුයි සුදුයි විතරයි තේන්නේ. ඌට කවදාවත් තේරුම් ගන්න පුළුවන්ද මේ කොළ පාට, රතු පාට, කහ පාට? බෑ. ඒක පිහිටන්නේ. කවුරු හරි පාට ගැන කතා කළොත් ඌ කියයි ඔය නිකන් ඒගොල්ලෝ හිතෙන් හදාගත්තු දේවල්. නේද? අපේ ඇහැට ගෝචර වෙන්නේ නැති දෙයක් ගැන කවුරු හරි කතා කර කර හිටියොත් අපිට ඒගොල්ලන්ට පිස්සු වගේ පේන්නේ. ඈ දැන් කීප දෙනෙක් ඉඳන් මෙතන අන්න මෙතන දෙවි කෙනෙක් ඉන්නවා කියලා කතා කර කර ඉන්නවා. දැන් අපි ඕක පිළිගන්නේ අපිට ගෝචර වෙන්නේ නැහැ. ඉතින් එක්කෝ ඒගොල්ලන්ට පිස්සු කියයි නැත්තම් ඉතින් මේ වෙන විදිහකට ඕක හොයන්න බලයි ඉතින් එහෙම ඇත්තටම තියනවාද කියලා නේ. දැන් මේ ආයතන වලට අහුවෙන දේවල් වලින් තමයි ලෝකේ හදාගෙන තියෙන්නේ. ඔන්න ඕක තේරුම් ගන්න. එතකොට රූපය දැඩිව විශ්වාස කළොත් බාහිරේ තියනවා කියලා අපි අන්තයකට වැටිලා. ඒක ඇත්ත ස්වභාවය නෙවෙයි කියන එකයි තේරුම් ගන්න ඕන. දැන් අපි මේ කාම ලෝකවලනේ ඉන්නේ. කාමාවචර. හරි. එතකොට මේ අපි විශ්වාස කරනවා ඇහැට පේන රූප තියෙනවමයි නේද? ඒවට කියන්නේ කාම වස්තු කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු වෙන දේවල් කාම වස්තු. ඒවා අපේ මට්ටමට අපි විශ්වාස කරනවා. ඉතින් ඒවා පස්සේ ලෝනවා. අල්ල ගන්න. ආසා කරනවා. ඒක තමයි කාමාවචර ලෝකේ தත්වි. දැන් හිත ටිකක් දිනු කරලා රූපාවචර මට්ටමට ගිහම ඒගොල්ලෝ මේවා සමහර දේවල් ඒගොල්ලන්ට අදාළ නැහැ. කාමාවචර මට්ටමින් මිදිලා. ඒ කියන්නේ මේ ඝන ශරීරයට දැනෙන දේවල් ඒගොල්ලන්ට අහුවෙන්නේ නැහැ. ස්පර්ශ කරන දේවල් රස, ගඳ, සුවඳ ඒවා අදාළ නැහැ රූපාවචර මට්ටමින්. යා රූපාවචර බ්‍රහ්මයෝ කියන්නේ ඒගොල්ලන්ට මේවා අදාළ නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ ඇහැයි කනයි සිතයි. ඊළඟට තව ටිකක් දිනු වෙනකොට අරූපාවචර වෙනකොට ඇහැ කනත් අයින් වෙනවා. හිත විතරයි. ඒ රූප ගතිය නැහැ. ඒගොල්ලන්ට මේවා ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒවා පිහිටන්නේ නැහැ ඒගොල්ලන්ට. මොකද ඒ ආයතන නැහැ. සිතට ආරමුණු දේවල් විතරයි. ඉතින් ඕක තේරුම් ගන්න ඒ ආයතන මට්ටමට තමයි ලෝකෙ හැදිලා තියෙන්නේ. හරි. අපිට මෙතනින් එහාට අපි හිතන්නේ නැති හින්දා, දකින්නේ නැති හින්දා අපි හිතන්නේ මේ ඇත්තටම තියෙනවයි කියලා. එතකොට ඒ තියෙනවයි කියන එක එක අන්තයක්, දෘෂ්ටියක්. ඒක මැදුම් පිළිවෙත වෙන්නේ නැහැ. ඇත්ත දකින්න තියෙන මාර්ගය වෙන්නේ නැහැ. රූපය අන්තය අල්ලගත්තොත්. ඒ වගේම මේ හිතේ ඇති වෙන නාම ටික ඒ නාම හරි කියලා අල්ලගත්තාම තව අන්තයකට වැටෙනවා. නාමාන්තය. ඒකත් ඇත්ත ස්වභාවය නෙමෙයි. මොකද ඕවා ඔය හේතුඵල හේතුන් යෙදෙන හේතු ප්‍රත්‍ය. නැත්නම් පටිච්ච සමුප්පන්න ධර්මත. හරි. අපි ඒකත් ස්ථිරව ගන්න හොඳ නැහැ. නාමාන්තයට වැටෙන්නත් හොඳ නැහැ. රූපාන්තයට වැටෙන්නත් හොඳ නැහැ. ඔය දෙකම පෙන්වන්නේ කවුද? විඥානේ මැද ඉඳන්. විඥානේ අල්ල ගන්නත් හොඳ නැහැ. විඥානේ මායාකාරයි. ඒ විඥානේ ස්වභාවයත් අපි අඳුර ගන්න ඕනේ. එයත් හේතුඵල විදියට හට ගන්න පටිච්ච සමුප්පාද ධර්මතාවය. ඈ කියලා නැති වෙන ස්වභාවය. ඔන්න ඔහම දකින්න කෙනා මැදුම් පිළිවෙතට එනවා. එයාට පුළුවන් තණ්හාව ෂේ කරන්න. ලෝකෝත්තර වේ. මාර්ගඵල රහත්භාවයට පත් වෙනවා. රූපය දැඩිව ගන්නත් හොඳ නැහැ. ඒක ඒකාන්තයක්. එහෙම ගත්තොත් රූප තියෙනවමයි එහෙම කියලා ගත්තොත් අන්තයකට වැටුනා. නෑ රූප මුකුත් නෑ නාම විතරයි තියෙන්නේ කියලා ගන්න ගියක් ඒත් තවාන්තයකට වැටි. රූප කියලා දෙයක් ඇත්තෙම නෑ නාම විතරයි තියෙන්නේ. මුකුත් නෑ රූප. හිස්. නාම ධර්මතා ටිකක් විතරයි තියෙන්නේ. ඒකත් තවාන්තයක්.
නාමාන්තය.
ඔව්.
විඥානයේ
මැද.
එතකොට
විඥානය විශ්වාස කරන්නත් හොඳ නැහැ. විඥානය අල්ලගන්නත් එපා. ඒකේ තවරෙන්නෙත් නැහැ. විඥානය කරන්නේත් විඥානය කරන දේ දකින්න. මෙන්න මේ මායාවට අහු කරනවා විඥානය. එතකොට විඥානය අල්ලගන්නෙත් නැහැ. එතකොට තණ්හාවක් ඇති වෙන්න විදිහක් ඇත්තෙම නැහැ. විඥානයේ මායාකාරය. ඔය තුනම ඉතින් එක සැරේ අහුවෙන්නේ නැහැ. ඔවා දැන් වෙන වෙනම ගොඩාක් තියෙනවා හොයන්න. මම මේ කෙටියෙන් කිව්වේ ඔක. ඈ දැන් රූපාන්තයෙන් මිදෙන්න පුළුවන් රූපයේ ස්වභාවය බලබලා යනකොට මේ ආයතන වලින්ම හදලා දීපු දෙයක් නේ. ඈ ඒ හදලා දීපු ස්වභාවය එළියේ පවතින ස්වභාවය නෙවෙයි. ඒ ಜಾති දෙක කියන එක තේරුම් ගන්නකොට අන රූපාන්තයෙන් ටික ටික මිදෙන්න පුළුවන්. ඇහැ පෙන්නන ස්වභාවය එකක්, පවතින ස්වභාවය අනෙකක්. දැන් අපි ওই දෙක එකක් කරගෙනනේ ලෝකෙට අයිති දැක්මේ දින්නේ. නේද? පේන ස්වභාවය තියෙන හින්දාමයි පේන්නේ. අර බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කිව්වා වගේ. පේන දේ තියෙනවමයි. ඒ දෘෂ්ටියේ ඉන්නකොට රූපාන්තයට අහුවෙලා. හරි. ඒ නිසානේ වතුරේ ඉන්න බල්ලා එක්ක තරහ ගන්න. රූපාන්තයෙන් මිදෙන්න ඕන. ඊළඟට තවාන්තයකට වැටෙනවා. නෑ නෑ රූප නිමෙයි, ඔය නාම ධර්ම ටිකක් විතරයි. නාමාන්තයට වැටෙනවා. එතනක් තියෙනවා වැරද්දා. ඔය දෙක පෙන්වන්නේ ඊළඟට විඥානි. ඒවත් තේරුම් ගන්න තියෙනවා. හැබැයි ඕක එකක් තේරුම් ගත්තත් ඒකත් ලොකු දෙයක්. එකාන්තයෙන් හරි ඉස්සෙල්ලා මිදෙන්න ඕන. ඈ ඔව්. ඉතින් ඔය ගැඹුරුම මට්ටම ඒක. ඉතින් ඉන්න කලින් අපි තියෙන දෘෂ්ටි ටික ටික කඩා ගන්න ඕන. ඈ හරි. ඕක ටික ටික නුවණින් හොයන්න. ඔව්. සාකච්ඡා කරනකොට ඉතින් තව තව ඔවා අවබෝධ වෙනවා. දැන් කලින්ට වඩා දැන් අවබෝධයක් තියෙනවා ඔවා කියනකොට නේද? ඔව්. ඒවා ආයෙ ආයෙ මෙනෙහි කරනකොට තව තව අවබෝධ වෙනවා. දැන් වෙලාව පැනලා ඇති. කීයද එලා? අටමාරයි. ඈ? තව ඉතින් මට නම් කතා කරන්න පුළුවන්. ඒ වුණාට අපි නවත්තමු නේ. හොඳයි. ඔය දැනගත්තු ටික ඇති හිතන්න. ඉතින් මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන් කුසල් සම්භාරයක් රැස් කරගත්තා. මහා නිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. පින් ගොඩාක් රැස් වුණා. පින් රැස් කරගත්තු මොහොතක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්වා. සතුටටපත් වෙලා දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරන සේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයන් නරකක් මොනවාම හරි වෙන්න තියෙනවනම් ඒ සැමගෙන් අප සැමම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු වෙ ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්න පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට ප්‍රාර්ථනා කරන්න පුළුවන් නිවන් අවබෝධ වෙනකම් බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ධර්ම මාර්ගයේ පෙන්වා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඊළඟට අපි මේ හිතෙන් කරන චේතනා හින්දා කරන සංකාර ඕතලේ සංඛාරය. සබ්බේ සංඛාර සියලු සංඛාර. ඒවා අනිත්‍ය බව තේරුම් යන්න, දුක අපව දුකටපත් කරන බව තේරුම් යන්න. ඈ ඇත්ත ඇති හැටි. මේ හිතට අරමුණ ධර්මතා. සබ්බේ ධම්මා අනාත්තා. තියාත්ම ස්වභාවයක් නැති බව තේරුම් යන්න. ඇත්ත ඇති හැටියට යදා පඤ්ඤාය පස්සති. එතකොට මේ මුලාව හින්දා ඇති කරගත්තු දුක කලකිරিলা අතාරිනවා. අත නිබ්බින්ද තී දුක්ඛේ. ඕක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. හොඳයි. තෙරුවන්